වක්‍ර බව කියන කාරණය. භෞතික මිනුම් නම් අපිට ඍජුව මැන දක්වන්න පුළුවන්. උස, දිග, බර, උෂ්ණත්වය, පීඩනය වගේ දේවල් අපිට ඒ සඳහා උදාහරණ විදිහට පෙන්වන්න පුළුවන්. නමුත් පුතේ, සමාජීය ලක්ෂණ මැන දක්වන්න වෙන්නේ වක්‍රව. උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැනුම මනින්නේ ප්‍රශ්න පත්‍රයක් තුලින්. ඒ වගේම තමයි පෞරුෂය, ආකල්ප වගේ දේවල් මනින්න වෙන්නේ විවිධ නිර්ණායක ඔස්සේ. මේවා තුලින් අපිට පැහැදිලි වෙන්නේ ඍජු හෝ වක්‍ර බව කියන සාධකය මිනුමක අනිවාර්ය ලක්ෂණයක් වන බව. දුවේ පුතේ, මිනුමකට ආවේනික අනිත් ලක්ෂණයේ විදිහට අපි හඳුනාගන්නේ සුතත්ත්‍ය බව. සුතත්ත්‍ය බව කියන එකෙන් අදහස් කරන්නේ මිනුම යොදා ගන්නා අරමුණ අනුව සුවිශේෂී වන බව. මේ සඳහා අපි උදාහරණයක් අරගෙන බලමු. සාමාන්‍යයෙන් ඔලිම්පික් ක්‍රීඩා තරගයකදී වීරයෙක් 100 අවසාන තරගයේ නිම කරන කාලය තප්පරෙන් 10,000 පංගුවලට මැනලා තමයි ජයග්‍රහකයා තීරණය කරන්නේ. ඒක තියුණු තරගයක් නිසා ඒ තුලින් කිසිවෙකුට අසාධාරණයක් නොවන ආකාරයට ජයග්‍රහකයා තීරණය කිරීමට සුවිශේෂී ආකාරයකින් මිනුම යොදා ගන්නා බව මෙයින් අපිට පැහැදිලි වෙනවා. ඒ වගේම මිනුමකට ආවේනික අවසන් ලක්ෂණයේ විදිහට අපි හඳුනාගන්නේ වාස්තවික බව කියන කාරණය. වාස්තවික බව කියන්නේ පොදු පිළිගැනීමක් සහිත බව කියන එකට. මිනුමක පවතින වාස්තවික භාවය දෙආකාරයකින් විනිශ්චයකට ලක් වෙනවා. එකක් තමයි පුතේ මිනුමේ තියෙන වළංගු භාවය. අනිත් කාරණය තමයි මිනුමේ ඇති විශ්වසනීයතාවය. මිනුමක ඇති වළංගු භාවය කියන එකෙන් අදහස් කරන්නේ අපේක්ෂා කරන කාර්ය, එහෙමත් නැත්නම් අරමුණ සඳහා මිනුමේ තියෙන උචිත බව. අපි දිග ප්‍රමාණයන් මැනීමට වියත හෝ රියන යොදා ගන්න පුළුවන්. ඒත් ඒක වළංගු භාවයෙන් ඈතයි. ඒකට හේතුව තමයි වියත හෝ රියන වගේ මිනුම් පුද්ගල බද්ධ මිනුම් වීම. ඒවා හැමෝටම පොදුවේ එකඟ වීමේ හැකියාවක් නැහැ. ඒ නිසා දිග ප්‍රමාණයන් මනින්ද අපිට මීටර් කෝදුව වගේ සම්මතයක් යොදා ගන්න පුළුවන්. ඒක ලෝක සම්මත මිනුම් ඒකකයක්. භෞතික මිනුම් සඳහා තියෙන උපකරණ වගේම යොදා ගන්නා ඒකක සඳහාත් පොදු වාස්තවික බවක් තියෙනවා. ඒ නිසා ඒවා වළංගුතාවයෙන් ඉහළයි. නමුත් ඇතැම් සමාජ මිනුම් පිළිබඳව වළංගුතාවය සම්බන්ධයෙන් ගැටලු මතුවන අවස්ථා පවතිනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැනුම මැනීම සඳහා සකස් කරන ලද ප්‍රශ්න පත්‍රයක වළංගුභාවය පිළිබඳ ගැටලු මතුවෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ මිනුමක තියෙන වාස්තවික භාවය විනිශ්චයට ලක්වන අනෙක් අවස්ථාව විදිහට අපි ඉහතින් සඳහන් කළා විශ්වසනීය භාවය යන කාරණය. මිනුමක තියෙන විශ්වසනීයතාවය යන්නෙන් අපි අදහස් කරන්නේ එකම ලක්ෂණය පුනරාවර්තිතව මිනුම් කිරීමේදී, ඒ කියන්නේ නැවත නැවත මිනුම් කිරීමේදී ප්‍රතිඵලය එකම විය යුතු බවයි. නමුත් පුතේ ඇතැම් අවස්ථාවලදී මිනුම් කරන අවස්ථාවට අනුව විශ්වසනීයත්වේ නොරැඳෙන අවස්ථා අපිට දැක ගන්නට පුළුවන්. උදාහරණයක් විදිහට මධ්‍යාහ්නයේ ලෝහ දණ්ඩක දිග මැන ලබා ගන්නා ප්‍රතිඵලය ඇතැම් විට උදේ කාලයේ හෝ සවස් කාලයේ එය මැන ලබා ගන්නා ප්‍රතිඵලවලට වඩා වෙනස් වන බව අපට දැක ගන්නට පුළුවන් වෙනවා. ඒකට හේතුව වෙන්නේ මධ්‍යාහ්නයේ ලෝහ ප්‍රසාරණය වන නිසා. ඒ වුණාට භෞතික මිනුම් බොහෝ විට විශ්වසනීයතාවය රැක ගන්නවා. නමුත් සමාජීය විද්‍යාවන්හිදී යොදා ගන්නා මිනුම් විශ්වසනීයත්වයෙන් ටිකක් ඈත් වන අවස්ථා අපිට දැක ගන්නට පුළුවන්. දැනුම මැනීම සඳහා ඉදිරිපත් කරන ප්‍රශ්න පත්‍රය සිසුන්ට ඉදිරිපත් කරන අවස්ථාව වෙනස් කළ විට ලකුණු වෙනස් වන ආකාරය මේ සඳහා උදාහරණයක් විදිහට අපිට පෙන්වන්නට පුළුවන්. ඒ වගේම තමයි පුද්ගල ආකල්ප. ඒවා හැමදාම එකම ස්වරූපයෙන් පවතින්නේ නැහැ. ඒවා විටින් විට වෙනස් වෙනවා. ඒ නිසා ඒ වගේ සමාජ සංකල්ප පිළිබඳව විශ්වසනීයත්වයක් ගොඩනගා ගැනීම අසීරුයි. මේ නිසා සමාජ බද්ධ මිනුම් නැවත නැවත මිනුම් කරන විට ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. කෙසේ වුණත් දුවේ පුතේ වළංගුභාවය හා විශ්වසනීයත්වය රැක ගැනීම තුළ මිනුම පිළිබඳ පොදු එකඟතාවයකට පත්වීම හෙවත් වාස්තරික බවක් ගොඩනගා ගන්නට පුළුවන්. මිනුමකට ආවේනික ලක්ෂණ වලින් අනතුරුව මීළඟට අපි කතා කරන්නේ දුවේ පුතේ මිනුමේ කාර්යයන් පිළිබඳවයි. මිනුම කියන්නේ විද්‍යාව තුළ තිබිය යුතු අනිවාර්ය ලක්ෂණයක්. මිනුමක් නැති තැන විද්‍යාත්මක බවක්ද නැහැ. එවැනි අවස්ථාවල ලබා ගන්නා විනිශ්චයන් නිගමනයන් පුද්ගලබද්ධ වෙන්න පුළුවන්. අපි උදාහරණ විදිහට ගත්තොත් ඈ ලස්සනයි, ඒ සංගීතයේ මිහිරි, ඒ චිත්‍රය කලාත්මකයි වගේ ප්‍රකාශන විද්‍යාත්මක නොවෙන්නේ ඒවා ප්‍රමාණාත්මක ආකාරයෙන් දක්වලා නොමැති නිසා. විද්‍යාව තුළ මිනුම යොදා ගැනීමේදී ඒ තුළින් අපේක්ෂා කරන කාර්යයන් කිහිපයක් දැක ගන්නට පුළුවන්. පළමු කාරණය තමයි දුවේ පුතේ ගුණාත්මක ලක්ෂණ ප්‍රමාණාත්මකව දැක්වීමේ හැකියාව මිනුමක් තුළ තිබිය යුතුයි. සාමාන්‍යයෙන් මිනිස් ඥානය පළමුව ගුණාත්මකයි. එහෙත් ඒ ඥානය විද්‍යාත්මක නැහැ. මිනුම මගින් තමයි එය ප්‍රමාණීකරණයකට ලක් කරන්නේ. උදාහරණයක් විදිහට අපි දැක්වුවහොත් ඇය උසයි, මේ බෑගය බරයි, මෝටර රථය වේගයෙන් ධාවනය වේ. ඒ වගේ ප්‍රකාශන ගත්තොත් ඒ තුළ තියෙන උස, බර, වේගය වගේ සංකල්ප අපි දක්වන්නේ ගුණ ලක්ෂණයන් විදිහට. ඉහත සඳහන් කළ ප්‍රකාශනයන් අපි මේ විදිහට වෙනස් කරලා බලමු. ඇය අඩි 5යි අඟල් 2ක් උසයි. මේ බෑගය කිලෝ 15ක් බරයි. මේ මෝටර රථය පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ධාවනය වේ. දැන් අපිට දකින්න පුළුවන් පුතේ ඉහත පළමු උදාහරණය සඳහන් කරපු උස, බර, වේගය වගේ ගුණාත්මක සංකල්ප දෙවෙනි උදාහරණයේදී ප්‍රමාණාත්මක බවට පත් වෙලා තියෙන ආකාරය. ඒ අනුව වස්තුන් තුළ ඇති ගුණ ලක්ෂණ ප්‍රමාණීකරණය කිරීමෙහිලා මිනුම සහාය වන බව අපට මෙයින් පැහැදිලි වෙනවා. ආත්මීය භාවයෙන් බැහැර වී කරුණ සම්බන්ධයෙන් පොදු එකඟතාවයක් ඇති කිරීම මිනුමක සඳහන් දෙවන කාර්ය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ගුණ වශයෙන් ප්‍රකාශ වන ලක්ෂණ පිළිබඳව ඇතැම් අවස්ථාවල එකඟතාවයක් ඇති කර ගැනීම දුෂ්කර වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ආත්මීය කරුණු ගුණ පිළිබඳ නිගමනයන්ට බලපෑම. අපි මේක උදාහරණයක් තුලින් පැහැදිලි කරගනිමු. ඒ කියන පුද්ගලයා කියනවා තමන් අත ඇති බෑගය B අත ඇති බෑගයට වඩා බර බව. මෙහිදී මේ බෑග් දෙකෙන් කුමන බෑගය බරින් වැඩිද යන්න පිළිබඳව එකඟතාවයකට පත්වීමට අපට බර පිළිබඳ මිනුම් අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපිට තරාදිය යොදා ගන්න පුළුවන්. තරාදිය නොතිබෙන්නට බර නැමැති සංකල්පය පිළිබඳ එකඟතාවයකට පත්වීමට සිද්ධ වෙන්නේ දක්ෂතාවය, දූරදර්ශීභාවය වගේ කරුණු ඇසුරින්. ඒ නිසා කරුණු සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති කර ගැනීමට මිනුම උපකාරී වන බව අපට පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ මීටර් කෝදුව, උෂ්ණත්වමානය, තරාදිය වගේ මිනුම් උපකරණ යොදාගෙන ඒ ඒ සංකල්ප පිළිබඳව පුද්ගලයන් තුළ තියෙන මතභේද සමතේකට පත් කරන්නට පුළුවන්. නමුත් පොදු එකඟතාවයකට පත් වෙන්න බැරි ගුණ ලක්ෂණ පවතින බව අපිට දැක ගන්නට පුළුවන්. උදාහරණයක් විදිහට අපි අරගෙන පෙන්නුවොත් පුද්ගලයන් දෙදෙනෙකුට රස පිළිබඳව එකඟතාවයකට පත්වීම බොහෝ විට කළ නොහැකි දෙයක්. අපි දන්නවා ඇතමෙකුට කරවිල තිත්තයි. ඒ වගේම තමයි තවත් කෙනෙක් ඒක ප්‍රණීත ආහාරයක් විදිහට ගන්නවා. තව කෙනෙක් ඇඹුල් රසට කැමති. තවත් කෙනෙක් පැණි රසට කැමති. ඒ වගේම තමයි පුතේ ලස්සන කියන සංකල්පයත්. ඇතමෙක්ට කළු අය ලස්සනයි. තවත් කෙනෙක්ට සුදු අය ලස්සනයි. මේ වගේ ප්‍රකාශන සම්බන්ධයෙන් පොදු එකඟතාවයකට පත්වීමට බැරි හේතුව තමයි ඒ ලක්ෂණ මිනුම් කිරීමට පොදු මිනුම් දණ්ඩක් නොමැති වීම. ඒ නිසා විද්‍යාව තුළ කරුණු පිළිබඳ එකඟතාවයක් ඇති කර ගැනීමට මිනුම කියන ලක්ෂණය වැදගත් වන බව අපිට පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ මිනුමක තියෙන අනිත් කාර්යය තමයි විද්‍යාත්මක ඥානයේ වළංගු භාවය. එහෙමත් නැත්නම් අපි ඒකට කියනවා වාස්තවික භාවය විමසීමට ලක් කරන්නට මිනුම කියන සංකල්පය අපිට අවශ්‍ය වෙනවා. විද්‍යාඥයෙක් ආනුභූතිමය දත්ත මත සාමාන්‍යකරණ ගොඩනගා ගන්න බව අපි දන්නවා. ඒ වගේම සාමාන්‍යකරණ ගොඩනගා ගැනීමේදී එහි වළංගු භාවය පරීක්ෂා කරන්නේ මිනුමක් ආශ්‍රයෙන්. උදාහරණයක් විදිහට ගැලීලියෝ ගැලීලි පෘථිවිය මත පතිත වන වස්තුන්ගේ වේගයන් ඒවායේ බර ප්‍රමාණය මත රඳා නොපවතින බව නිගමනය කිරීම සඳහා බර පිළිබඳ මිනුම් යොදාගත් ආකාරය අපිට පැහැදිලි කරන්න පුළුවන්. මේ ආකාරයට විද්‍යාත්මක චින්තනයේ ඇති වළංගු භාවය විමසීමට, එහෙමත් නැත්නම් නිර්වද්‍යතාවය මැනීමට මිනුම යොදා ගන්න බව අපිට පැහැදිලි වෙනවා. මීළඟට දුවේ පුතේ මිනුමේ කාර්යයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් මිනුම විද්‍යාවේ වර්ගීකරණයට, විභජනය හා විශ්ලේෂණ කාර්යයන්ට සහාය වන බව. විද්‍යාත්මක දත්ත නිශ්චිත ප්‍රමාණානුව විශ්ලේෂණය කරලා අවබෝධ කරගන්න පුළුවන්. නවීන රසායන විද්‍යාවේ විකාශනය සඳහා මිනුම ලබා දුන් දායකත්වයේ ඇසුරින් මේක අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ජෝන් ඩෝල්ටන් පරමාණුකවාදය පිළිබඳ විමසීමේදී අපිට මේක තහවුරු කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. පරමාණුකවාදයට පාදක වුණේ බර පිළිබඳ මිනුම්. රසායනික මූලද්‍රව්‍ය සංයෝග වීමේදී ඒ සංයෝග සෑදෙන්නේ මූලද්‍රව්‍යයන්ගේ බර අතර වූ යම් අනුපාතයකට බව පැහැදිලි කිරීමට ඩෝල්ටන් පරමාණුකවාදයෙන් උත්සාහ කළා. එක් මූලද්‍රව්‍යයක තියෙන පරමාණු එකම බරකින් සහිත බව ඩෝල්ටන්ගේ අදහස වුණා. ඒ වගේම තමයි මිනුම විශ්ලේෂණ කාර්යයට සහාය වන බව අපි ඉහතින් සඳහන් කළානේ. උදාහරණයක් විදිහට අපි අරගෙන බැලුවොත් පුද්ගලයෙකුගේ ලක්ෂණ පිළිබඳ මිනුම ඇසුරින් අපිට විශ්ලේෂණාත්මකව විග්‍රහයක් කරන්න පුළුවන්. එහිදී පුද්ගලයෙක්ගේ බුද්ධිය, උස, බර, ඔහුගේ ශරීර උෂ්ණත්වය ආදී කරුණු පිළිබඳව විශ්ලේෂණාත්මක විග්‍රහයක් අපිට මිනුම යොදාගෙන කරන්න පුළුවන්. මේ ආකාරයට මිනුම විද්‍යාවේ වර්ගීකරණ කාර්යයන්ට සහ විශ්ලේෂණ කාර්යයන්ට සහාය වන බව අපිට හඳුනා ගන්නට පුළුවන්. මීළඟට දුවේ පුතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උපකරණ පිළිබඳව. මිනුම ගැන කතා කරද්දී උපකරණ පිළිබඳව කතා කළ යුතුම වෙනවා. බොහෝ දෙනෙක් අද විද්‍යාව සම්බන්ධ කතා කරන්නේ තාක්ෂණය හා උපකරණ සමග විද්‍යාව සම්බන්ධ කරගෙන. විද්‍යාත්මක කාර්යයන් උපකරණ හා සම්බන්ධ වෙලා තියෙන නිසා මිනුම ගැන කතා කරද්දී උපකරණ පිළිබඳවද අපි සාකච්ඡා කළ යුතුම වෙනවා. උපකරණ පිළිබඳව කතා කරද්දී මිනුම සඳහා පමණක් නෙවෙයි පරීක්ෂණවල වෙනත් කටයුතු සඳහාත් උපකරණ පාවිච්චි කරන අවස්ථා අපි දකිනවා. රසායනාගාරයක රසායනික ද්‍රව්‍ය දිය කර ගන්නා බඳුන්, ඒ වගේම ප්ලාස්ටික් හැඳි, රසායන ද්‍රව්‍ය තැන්පත් කර ඇති බෝතල් වගේ සරල උපකරණවල සිට ග්‍රහ මණ්ඩලවල තොරතුරු සොයා යවන යානා, ඒ වගේම අභ්‍යවකාශයේ වෙත මිනිසුන් යවන යානා දක්වා වූ සංකීර්ණ උපකරණ ජාලයක් අද විද්‍යාව තුළ උපයෝගී කර ගන්නවා. මේ උපකරණ වලින් සමහර උපකරණ මිනුම සඳහා පමණක්ම භාවිත කරන උපකරණ වෙනවා. තරාදී අපිට ඒ සඳහා උදාහරණයක් විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර උපකරණ තියෙනවා මිනුම සඳහා පමණක් නෙවෙයි වෙනත් ප්‍රයෝජන සඳහාද යොදා ගන්න. රසායනාගාරයක ප්‍රයෝජනීයට ගන්න හැන්ද හෝ බීකරය, ඒ වගේ උපකරණ විදිහට අපිට පෙන්වා දෙන්න පුළුවන්. මේ ආකාරයටම මිනුමක් සඳහා යොදා නොගන්නා ඒත් අනෙකුත් ප්‍රයෝජන සඳහා පමණක් යොදා ගන්නා උපකරණක් තියෙනවා. පරීක්ෂණාගාරවල තියෙන මේස, රාක්, නල වගේ උපකරණ ඒ සඳහා අපිට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. නමුත් දුවේ පුතේ සමහර උපකරණ මිනුම සඳහා යොදා ගන්නවාද කියන එක
එය භාවිත කරන අරමුණ අනුව තීරණය වෙන අවස්ථා තියෙනවා. මෝටර් රථයක් සාමාන්‍යයෙන් මිනුම සඳහා නිපදවන ලද්දක් නෙවෙයි. නමුත් ඒ තුලින් ගමන් කරන දුර මැනීම සඳහා දහනය වන ඉන්ධන ප්‍රමාණය මැනීමටත් අපිට ඒක භාවිත කරන්නට පුළුවන්. ඒ වගේම තමයි පුතේ අපි අන්වීක්ෂයක් භාවිත කරන්නේ පියවි ඇසෙර නොපෙනෙන කුඩා ද්‍රව්‍ය අපේ දෘෂ්ටියට හසු කර ගැනීම සඳහා. නමුත් එහි කාචයන් විශාල කිරීමේ හැකියාව අනුව අපේ දෘෂ්ටියට ගෝචර වන වස්තුව කොතරම් ප්‍රමාණයක එකක් දැයි නිගමනය කිරීම සඳහාත් අපිට ඒක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ සංකීර්ණ උපකරණයන් සකස් කරන්නේ කාර්යයන් රාශියක් ඉටු කර ගැනීම සඳහා. ඒ සඳහා උදාහරණ විදිහට අහසේ තොරතුරු සොයන කෘතිම චන්ද්‍රිකාවන් හෝ ග්‍රහවස්තුන්ගේ තොරතුරු සොයන අජටාකාශ යානාවන් දැක්විය හැකියි. එය කුඩා උපකරණ රාශියකින් සමන්විත වන සංඥා යැවිය හැකි, ප්‍රතිචාර සටහන් කළ හැකි, ඡායාරූප ලබාගත හැකි, ඒ වගේම ගගනගාමීන් ගෙන යා හැකි ආදී වශයෙන් නොයෙකුත් කාර්යයන් ඉටු කරන උපකරණයක් විය හැකි. ඒ වගේම තමයි පුතේ යම් පරීක්ෂණයක් සඳහා සුදුසු ආකාරයට විශේෂ උපකරණ ගොඩනගා ගැනීමට විද්‍යාඥයාට සිද්ධ වෙනවා. සිදු කරන්නේ කුඩා පරීක්ෂණයක් වුවත් මේ කරුණ අදාළ වෙනවා. ලුවි පාස්චර් විසින් ඕපපාතික ජනනය පිළිබඳ පරීක්ෂණය කිරීමේදී ඔගොල්ලෝ අහලා ඇති හංසයෙකුගේ ගෙලසේ නැමුණ නලයක් සහ අග කට තිබෙන බල්බයක් යොදාගත්තා. අපි ඒකට හංසපාතිකයක් කියලා කියනවා. ඇතැම් අවස්ථාවලදී පර්යේෂණය සඳහා සුදුසු පර්යේෂණ ආගාර ගොඩනැගීමට පවා විද්‍යාඥයාට සිදු වෙනවා. රසායනික සංයෝගයෙන් ජීවීන් ඇති වූ ආකාරය පිළිබඳව පරීක්ෂා කිරීමේදී, ඒ වගේම හඳේ පරීක්ෂා කිරීමේදී, ඒ වගේම න්‍යෂ්ටික බලවේගයන් මුදාහැර ඒවා පරීක්ෂා කිරීමේදී පරීක්ෂණාගාර ගොඩනගා ගන්නා අවස්ථාවන් මේ සඳහා උදාහරණ විදිහට අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ පරීක්ෂණ, එහෙමත් නැත්නම් පරීක්ෂණ වලට යොදා ගන්න උපකරණ කියපම අපිට එකපාරටම මතක් වෙන දෙයක් තමයි සම්පරීක්ෂණය කියන එක. උපකරණ භාවිත කිරීම හා පරීක්ෂණාගාර වල පරීක්ෂණ පැවැත්වීම සම්පරීක්ෂණයටම පමණක් සීමා වූ දෙයක් නෙවෙයි. නිරීක්ෂණ සඳහාත් අපි උපකරණ පාවිච්චි කරනවා. පරීක්ෂණාගාර තුලත් නිරීක්ෂණය සිදු කරනවා. නිරීක්ෂණය සඳහා භාවිත කරන උපකරණ විදිහට අපිට අන්වීක්ෂය, දුරේක්ෂය වගේ උපකරණ දක්වන්න පුළුවන්. වර්තමානයේ ආකාශ වස්තු නිරීක්ෂණය සඳහා ඉතා සූක්ෂම, සංකීර්ණ වූ දැවැන්ත දුරදක්න යොදා ගන්නවා. ඒ වගේම තොරතුරු සොයන කෘතිම චන්ද්‍රිකා හා රොකට් යානා බොහෝ දුරට නිරීක්ෂණ උපකරණ විදිහට යොදා ගන්නවා. සම්පරීක්ෂණය නම් හැම විටම උපකරණ භාවිතය හා සම්බන්ධ වෙන බව අපි දන්නවා. එහිදී ප්‍රපංචයන්ගේ සාධක පාලනය කිරීම අත්‍යවශ්‍ය වන නිසා උපකරණ භාවිතය අනිවාර්ය වෙනවා. හැඳි, කෝදු, තරාදි, නල වගේ සුළු උපකරණවල සිට ශුද්‍ර අංශූන් පිළිබඳ පරීක්ෂණ සඳහා භෞතික විද්‍යාව යොදා ගන්න ගයිග ගණක මෙන්ම ඇතැම් විද්‍යාවන් පරීක්ෂණ සඳහා වැඩි වැඩියෙන් උපයෝගී කරගන්නා පරිගණක ආදී වූ සංකීර්ණ උපකරණ සම්පරීක්ෂණවලදී යොදා ගන්නා ආකාරය අපට දැක ගන්නට පුළුවන්. වර්තමානයේ භාවිත කරන උපකරණ ඉතාමත් දියුණු මට්ටමක පවතින බව අපි දන්නවා. ඉතාමත් සරල මට්ටමේ උපකරණවල සිට චන්ද්‍රිකා වැනි සංකීර්ණ උපකරණ දක්වා වර්ධනයක් අපිට දැක ගන්නට පුළුවන්. චන්ද්‍රිකාව පිළිබඳව අපි කතා කළොත් ගමන් කරන අතර ඡායාරූප ගැනීම, විදුලි සංඥා යැවීම වැනි කාර්යයන් ඉටු කරනවා. ඒ වගේම තමයි දුවේ පුතේ ඉතා සියුම් ආලෝක අන්වීක්ෂයකට පවා නොපෙනෙන වෛරසයක්, සෛලන්‍යෂ්ටියක් පැහැදිලිව දැක ගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂය නැමැති උපකරණය වර්තමානයේ ශුද්ධ ජීව විද්‍යාව හා කලල විද්‍යාව වගේ නව ශේස්ත්‍රයන් කරා විද්‍යාවේ විෂයපතය පුළුල් කිරීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි විශ්වයේ මේ වන විටත් ඉපදෙන මිය යන තාරකාවන් දැක ගැනීමට හැකි හබල් දුරේක්ෂය, මිනිසාගේ දෘශ්‍ය පරාසය ආලෝක වර්ෂ ගණනාවක් ඈත පිහිටි තාරකා දක්වා ගෙන යාමට සමත් වෙලා තියෙනවා. ආයුබෝවන්.